පාදේ හිතේ
අනිකේ
මෙහෙමයි තමයි ඇයි අපි ඔය භවනා කරන්නේ වෙන කාරණා මෙතනදී එක කාරණාවක් අපි තේරුම් කර ගන්න ඕනේ ලෝකත මම අර උදාහරණයක් කියනවා ලෝක ඉන්නවනේ තරවකාරී සමහර ස්පිරිතල් වල කිට්ටුව තියෙනවා ඔය මල්සාලා
නෙමෙයි
මල්සාලා වල පිටිකාරයෝ මොකද කරන්න කුලියට මිනිස්සු දාලා ඔය වාට් වලට දාලා තියෙනවා දැන් නැරෙන්ද කිට්ටු මුද්දටම නැරෙයි කියලා දන්න විද්දු ඉන්නවා විද්දු ගාවට ගිහිල්ලා අහල පහල තව නිදෙක් ගාව ඉන්න කෙනෙක් හැටියට අරලෙදා ගාවට ගිහිල්ලා ඉතින් පවන් ටිකක් ගහලා වතුර පොවලා මූණ කට පිය දානවා ඉතින් හරියට උපකාර කරනවා ඉතින් අර මරණසන්න ලෙඩාගේ ගෙදර ඉඳන් කට්ටි එනකොට අනේ මේ නන්නාඳුර මිනිස්සු කියලා මෙයාත් උපකාර කරනවා කියලා අර මිනිස්සයා කෙරේ හරි ඉන් ගැටේ අනේ දවසකින් දෙකකින් මැරුණාම දැන් අර කවුද කට්ටිත් ඔක්කොම මේ මිනිස්සු අඳුරනවානේ පෙට්ටියක් හොයන්න ආ මේ මං අඳුරන තැනක් තියෙන බොහොම ලාභයට කරගත්තයි යන් කියලා දැන් මේ අඳුරනවානේ ඉතින් අරගෙන යන ඉතින් දැන් බලනකොට මල්සාලාවෙම දාපු කෙනෙක් මේ රෝකකින් තරම් කරා එතකොට එයා ඉන්නේ මොකටද අරයව අතෙන් අරගෙන යන්නේ ඒ වගේ දැන් ওই සංවර්ධන ලොතරැයි වගේ හෝරනකොට ඒත් එහෙමයි දැන් ඔය කලින් ඇදිච්ච රුපියල් 5000 10000 ටිකට් තියෙනවනේ ඕව පිටිපස්සෙන් එකෙකුට දෙනවා දීලා එළියේ ඉඳගෙන බොරුවට මෙහෙම හෝර හෝර ඉඳලා සෙනග ගොඩේ මේ මට 5000ක් ලැබුණා 10000ක් ලැබුණා සෙනග ගොඩේම කවුන්ටරේට ගිහින් මේ මහත් මේ බන්දු මේකට ඇදිනවා කිව්වහම ආ ගණන් කළා දෙනවා උන 1000යි 2000යි 3000යි 5000 ඈ ඉතින් ඔය කූඩුවක් ගාවට එලා බලනකොට හැම වෙලාවෙම දිනුම් ඇදෙනවා ඊට පස්සේ ඒ ටිකට් ටික එකතු කරලා පිටිපස්සෙන් ආයෙත් දෙනවා ඈ ඔය වගේ තමයි තරවකාරයන්ගේ වැඩ ඒ වගේ මේ රූපය කියන එක තරවකාරය ඇහැට පේන රූපය කනට ඇහෙන ශබ්දය ගන්ධය රසය ස්පර්ශය හිතට දැනෙන ධර්මාරමණ තරවකාරය. තරවකාරය කියන්නේ මොකටද? මේ පඨවි ආපෝ තේජෝ වායු කියන සතර මහා ධාතුවට සතර මහා ධාතුවත් විඥානය කියන ධර්මතාව දෙපැත්තක තියෙනවා. විඥානයේ සතර මහා ධාතු රූපයකට බැසගත්තාමයි අපි ඉපදුනා කියලා කියන්නේ උපන්න කියලා කියන්නේ. නමුත් විඥානයේට සතර මහා ධාතු රූපයකට බැසගන්න ක්‍රමයක් නැහැ. ඒකට අතරමැදිය තමයි මේ රූපය. ඇහැට පේන රූපේ සද්ද ගන්ධ රස ස්පර්ශ කියන මේ ටික. මහා භූත රූපේට විඥානයේ අරගෙන යන්න බස්සවා ගන්න තරවකාරයක් තමයි මේ රූපේ. අපි පේන රූපෙට තණ්හා කළොත් පේන රූපේ අපිට තණ්හාව ඇති වෙන විදිහටයි කෙනේ හිටින්නේ. ඒකට තණ්හා කළොත් අපි අරගෙන යන කොහටද විඥානය අපව බැසගන්නේ? මහා භූත රූපෙට. ඒ කියන්නේ උපදින. එතකොට මහා භූත රූපෙට ප්‍රතිසන්දි වශයෙන් මේ විඥාණයට බැසගන්න වෙන ක්‍රමයක් නැහැ මේ තරවකාරිය හරහා ඇරෙන්න. අපි බැරි වෙලා හරි පෙනෙන රූපෙට ඇහෙන සද්දේ මේ ටිකේ රැවටෙන්නේ නැතුව ඇලෙන්නේ බැඳෙන්නේ නැතුව හිටියෝ. ප්‍රතිසන්දි වශයෙන් නැත්නම් මේ විඥාණයට මහා භූත රූපෙට බැසගන්න ඉඩක් නැහැ. යම් වෙලාවකදී පඨවි ආපෝ තේජෝ වායු කියන සතර මහා ධාතු රූපයට විඥානේ බැසගත්තාම තමයි අපි උපන්න කියලා කියන්නේ. උපන්නොත් ආයෙත් මේ වගේ සතර මහා ධාතු රූපයක් සවිඥානක වෙනවා. එතකොට එහෙම විඥානේ රූපයකට බැසගන්න තියෙන අතරමැදි කාරණාව තමයි මේ පෙනෙන ඇහෙන රූපය. එතකොට මහා භූත රූපය අපිට එක එක විදිහට පෙනී හිටිනවා. මේ පේන වර්ණ සතහනට අපි රැවටුනොත් ඇලුනොත් බැඳුනොත් මොකද වෙන්නේ? ආපහු වර්ණ සතහනක්ම හම්බ වෙන්නේ නැහැ අපිට. ඒකෙන් වෙන්නේ ප්‍රතිසන්දි වශයෙන් අපි විඥාණයට මේ රූපය අරගෙන යන එක රූපෙට මේ විඥාණය අරගෙන යන එකයි කරන්නේ. එතකොට අපිට හැම වෙලාවෙම හොඳට හිතේ තියාගන්න ඕනේ ඇහැට මෙහෙම රූපයක් වෙනකොට මොන විදිහකට හරි මේ තරවකාරය. මොකටද ප්‍රතිසන්දියට අපිව අරගෙන යන්නයි මෙහෙම පෙනී හිටින්න මේ ඉන්නේ. මෙයා මේ විදිහට පෙනී හිටින්නේ මොකටද? අපිව නැවත සසර ඉපදීම දක්වා දක්වගෙන යන්න අරගෙන යන්න. එතකොට මොකද මේ පේන දෙයට අපි ඇලුනොත් බඳුරොත් රාග දේශ මොහ ඇති වෙනවා කියලා කියන්නේ. එතකොට කෙලින්ම ප්‍රතිසන්දිය හිස්. එතකොට හැම වෙලාවෙම අපිට සිහි ඇතුව නෝන ඇතුව ඉන්න ඕනේ මේ ඇහැට පේන කනට ඇහෙන කිසිම රූප සද්ද කිසිම දෙයක් අපිට මිත්‍ර වෙසින් පෙවුනට අපේ මිත්‍රය එහෙම නෙමෙයි. අපිට ආදරයට එනව නෙමෙයි. දැන් අර ලෙඩාට ආදරයට එහෙම අරය උපස්ථාන කරනව නෙමෙයි. අතෙන්ට අරගෙන යන්නයි. ඒ වගේ මේ අපිට ආදරයට එහෙම උපස්ථාන කරන්න එහෙම නෙමෙයි මේ හැම රූපයක්ම පෙනී හිටින්. ප්‍රතිසන්දිය දක්වා අපි අරගෙන යන්න. මේ ඕනම රූපයකට අපි ඇලුනොත් හෝ බැඳුනොත් හෝ කැමති වුණොත් අපිට ලැබෙන්නේ මොකද්ද? ප්‍රතිසන්දිය. ඕනම සද්දයකට අපි ඇලුනොත් බැඳුනොත් ආපහු ලැබෙන්නේ මොකද්ද? ප්‍රතිසන්දිය. ඒ නිසා හැම වෙලාවෙම මේ තරවකාරයන්ට අහු නොවන විදිහට ජීවත් වෙන එකයි සමාධිය කියලා කියන්නේ. ඒ කියන්නේ හැම වෙලාවෙම අපිට ඇහැට පේන රූපයේ තුල රැඳෙන්නේ නැතුව ඒ තුල ඇලෙන්නෙත් නැහැ, ගැටෙන්නෙත් නැහැ, ඒ තුල නතර වෙලා ඉන්නෙත් නැහැ. එයින් ඔබට ගෙනෙන නුවණක් හැම වෙලාවෙම අපි ඇති කරගන්න ඕනේ. එතකොට ඒ තරවකාරයාගේ මට්ටමේ රැඳෙන්නේ නැතුව ඇහෙන සද්දේට ඇලෙන්නෙත් නැතුව, ගැටෙන්නෙත් නැතුව, රැවටෙන්නෙත් නැතුව ඇත්ත ඇති හැටි දකින්න නුවණක් අපි අරගෙන යනවා. එතකොට ඒ ටිකට තමයි අපි හැම වෙලෙම විදර්ශනා කරනවා කියලා කියන්නේ. නැත්නම් සතිපට්ඨාන භාවනා කරනවා වඩනවා කියලා කියන්නේ. වෙන මුකුත් හින්දා නෙමෙයි මේ අපිට පෙනෙන ඇහෙන මේ වටපිටාව මිත්‍ර විසින් ඉන්න හතුරෙක් නිසා, නැත්නම් තරවකාරයෙක් නිසා, ප්‍රතිසන්දිතේ අරගෙන යන්න ආපු තරවකාරයෙක් නිසා මෙයාට රැවටෙන්නේ නැතුව අහුවෙන්නේ නැතුව ඒ බව දැනගන්න ඕනේ අපි ඉස්සෙල්ලාම. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මාර්ය මාර්ය කියනකොට කොපමණක මාර්යද? ඇහැ මාර්ය, රූපය මාර්ය, චක්කු විඤ්ඤාණය මාර්ය, කන මාර්ය, සද්දේ මාර්ය, සෝත විඤ්ඤාණය මාර්ය. මේ මාර්ය මරණය හෝ මරණ යන ප්‍රඥප්තිය ලෝකේ ලැබෙනවන ලැබෙන්නේ මේ ටික නිසායි. එතකොට මේ මාර්යට අහුවෙන සීමාවෙන් එපිටට යන්න අපි දක්ෂ වෙන්න ඕනේ. එතකොට මාරය කියලා කිව්වේ අපිව මරණයට යම් ධර්මයක් නිසා මරණය කරා පැමිණේ ඉන්න, මරණයට පත් වෙ ඉන්න, මරණය නොමිදේ ඉන්න ඒ ධර්මය මාරයි. රූපයේ කෙරෙහි ඇලුනොත් බැඳුනොත් ඒ හේතුවෙන් අපි ආපහු සසර ඉපදෙනවා, ජරා මරණයට පත් වෙනවා මිසක අජරාමර වෙන්නේ නැහැ. ඒ නිසා ජරා මරණයට පත් කරන රූපේ මාරයි, සද්දේ මාරයි, ගන්ධේ මාරයි. එතකොට ඒ බව අපි දැනගෙන හැම වෙලාවෙම භාවනා කරනවා කියලා කියන්නේ මේ මාරයට අහු නොවන විදිහට ජීවත් වෙන එක. මාරයාගේ සීමාව තමයි ඇහත් හැට පෙනෙන රූපත්, කනත් කනට ඇහෙන සියලුම ශබ්ද, නාසයත් නාසයට දැනෙන ගන්ධ, දිවත් දිවට දැනෙන රස, කයත් කයට දැනෙන ස්පර්ශය, සිතත් සිතට දැනෙන ඇති. මේ ටික මායාවේ භූමිය. එතකොට හැම වෙලාවෙම අපි නිවන් දකින්න නැත්නම් මේ ජරා මරණ දුකෙන් නිදහස් වෙන්න නම් අපිට තියෙන්නේ මොකද්ද? මේ මායයට අයිති සීමාවෙන් ඔබ්බේ වාසය කරන්න ඕනේ. එතකොට ඒක එක තැනක ඉඳගෙන ඉන්නකොට විතරක් නෙමෙයි. ගත වෙන ජීවිතයේ ජීවත් වෙන හැම මොහොතකම මේ ඉන්ද්‍රියන්ට හම්බෙන හැම අරමුණක්ම පේන දෙයට ඔබෙන් නුවණින් ජීවත් වෙනවා. අපිට පේන ඉන්ද්‍රියන්ට හසු වෙන මේ දැනෙන සීමාව විඥානයේ අත්දැකීම. රූපය කියන එක චක්කු විඥානයේ විඥානය. සද්දේ සෝත විඥානය. එතකොට විඥානය කියලා කියන්නේ හැම වෙලෙම මායාකාරයේ මායාවක් දක්වනවා වගේ නැති දෙයක් ඇති හැටියට පෙන්වනවා. එතකොට අපි ජීවත් වෙන්න ඕනේ ප්‍රඥාවෙන්. ප්‍රඥාවෙන් කියන්නේ විඥාණයෙන් දකින්නදී මේ ප්‍රඥාවෙන් තමයි අපි දැනගන්න ඕනේ. එතකොට අපි හැම වෙලාවෙම ඇහි බැඳින්නේ නැතුව ඇලින්නේ බැඳින්නේ නැතුව රූපේ ඇලින්නේ බැඳින්නේ නැතුව චක්කු විඥානේ ඇලින්නේ බැඳින්නේ නැතුව ජීවත් වෙන්න අපි උත්සාහවත් වෙනවා. ඔන්න ඔය ටික තමයි අපි භාවනා කරනවා කියලා කරන්නේ. මොකද වෙන මොකුත් නෙමෙයි. පෙනෙන ඇහෙන දේ තුල යම් වෙලාවක හෝ රැවටීමක් වුණොත් රැවටුනොත් ඒ තුලින් රාගදේශ මොහ ඇති වෙනවා. රාගදේශ මොහ ඇති වුණොත් ආපහු ප්‍රතිසන්දිය හිස් නැහැ කියන එකයි මම කිව්වේ. මේ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ හැදිලා තියෙන්නෙම හිතේ ඇලීම් ගැටීම් දෙක ඇති කරවන්න පුළුවන් විදිහට ඇති කරන විදිහටයි. ඇති කරන රාගදේශ මොහ ඇති වුණොත් ප්‍රතිසන්දියට යනවාමයි. එතකොට කෙලින්ම ප්‍රතිසන්දියට ඒ කියන්නේ විඥානේ තිබුණු පමණකින් සතර මහා ධාතු රූපයකට විඥානේ දැස ගන්න නැහැ. රාගදේශ මොහ කෙලෙස් තිබුණකින්මයි දැනගන්න. ඒත් රාගදේශ මොහ කෙලෙස් ඇති වෙන්නේ නැහැ නිකන්. එහෙම කෙලෙස් ඇති වෙන්න පුළුවන් විදිහට මේ රූපය පෙනෙන්නේ. කෙනා කෙනාගේ දුබලකම බලලා ඒ විදිහටයි මෙයා අල්ලගන්නේ කෙනා කෙනා. ඔකර දැන් මහා භූත කියන එකටත් කියනවා තරෙන් භූත කියලා කියන්නේ භූතයෝන්ගේ ස්වභාවය. මේ අමනුෂ්‍යිනෝල් භූතයෝ තමන් රෞද්‍ර නපුරු මේ ඒ තමන්ගේ වේශය අතහැරලා කෙනෙක්ව අල්ලගන්න ඕන නම් වෙනත් වේශයක් මවාගෙන ඇවිල්ලා රවට්ටලා අල්ලගන්නවා. අපි කියමු යම් ස්ත්‍රියක්ව අල්ලගන්න ඕන ලස්සන කුමාරයෙක්ගේ වේශයක් මවාගෙන ඇවිල්ලා අරයව රවට්ටලා අල්ලගෙන කියලා මුරුමුරු කාලා කනවා. එතකොට ස්ත්‍රියක් අල්ලගන්න වුණොත් ලස්සන කුමාරයෙක්ගේ මේසයක් මවාගෙන ඇවිල්ලා එයාව රවට්ටලා අල්ලගෙන ගිහිල්ලා මුරුමුරු ගාලා කනවා. ඉතින් තමන්ගේ ප්‍රකෘති ස්වභාවයෙන් පෙනී නොසිට අනිත් ස්වභාවයෙන් පෙනී හිටලා මේ සත්වයන්ව මරාගෙන කන නිසා භූතයෝ කියලා කියනවා. ඒ නිසා මේ මහා භූතයන්ටත් භූතයෝ කියලා කියනවා. තමන්ගේ ස්වභාවයෙන් පෙනී නොසිට අනිත් අනිත් ස්වභාවයෙන් පෙනී ඉඳලා මේ සත්වයන්ව අල්ලලා ජරා මරණයට ගෙනියන නිසා. ඉතින් මහ භූතයන්ගේ ස්වභාවයෙන් පෙනී නැතුව ලස්සන ගයක්, ඉඩමක්, දරුවෙක් කෙනා කෙනාගේ දුබලකම අනුව බලලා. කියන්නේ සමහර කෙනෙක් ගෙවල් දරුවන්ට කැමති නැහැ, දරුවන්ට කැමති. උන් එයාව හිත අල්ලගන්න බොහොම ලස්සන දරුවෙක් හැටියට තමයි සතර මහා ධාතු පෙන්වන්නේ. අනිත් එකකටත් අහුවෙන්නේ නැහැ, මෙතනින් අහුවෙනවා. කෙනෙක් දරුවන්ට කැමති නම් නමුත් ගෙවල් දරුවල් වලට නම් කැමති. ඔන්න අර පැත්තෙන් බැරිහින්ද එයාව මේ විදිහට අල්ල ගන්නවා. කෙනෙක් ওই දෙකටම කැමති නම් නමුත් රත්තරන් ආභරණ වලට කැමති. ඔන්න ඒ විදිහට වෙන්නේ හේතු. අන්තිමට මොන විදිහකට හරි ක්‍රමයකට ලෝකේ කවුරු හරි කෙනෙක් අහුවෙලාමයි ඉන්නේ මෙයාගේ මායාවට. එතකොට මෙහෙම අල්ලගන්නේ මොකටද? ආදරයට එහෙම නෙමෙයි. අර යක්කු අල්ලගන්නේ Tamanට ගිහිලා කන්න. ඒ වගේ මේ මහ භූත රූපයේ මේ විදිහට එක එක වේශ නිරූපණය කළාම ඒවට අහුනහම අන්තිමට ජරා මරණයෙන් තමයි මිදෙන්නේ නැත්තේ. ඒ නිසා මේ ස්කන්ධ වලට මාර කියලා කියන්නේ. මාරයා කරන මරණය කරා ගෙනියන්නේ යම් තේද පුද්ගලයෙක් කරන වගේ වැඩක් මේ කරන්නේ. ධර්මතාවයක් වුණාට ඒක හැදිලා තියෙන්නේ මෙන්න මේ විදිහට. ඉතින් ඒ නිසා අපි හොඳට තේරුම් කරගන්න ඕනේ අපි මේ එක එක විදිහ රූප ඇහැට පෙනෙනකොට මේ සතර මහා ධාතුව මහා භූත හතර මේ එක එක විදිහට අපිට පෙනී හිටලා අපේ හිත මුලා කරලා රවට්ටලා ආපහු ප්‍රතිසන්දිය දක්වා අරගෙන යන්නයි මේ ලෑස්ති වෙන්නේ. ඉතින් හොඳට අපිට සිහිය නුවණ තියෙන්න ඕනේ මොන විදිහට හම්බුණත් මේ මෙහාගේ තව එක චරිතයක්, එක අවතාරයක්, එක රූපයක්. ඇහැට යම් තාක් වටිනාකමින් යුක්ත රූප හම්බ වෙනවනේ. ඒව හොඳට විශ්ලේෂණය කරලා ගවේෂණය කරලා නුවණින් බලන් අන්තිමට හිස්සුවක් ශුන්‍යවක්ම වෙනවා මිසක. ඒක විමසන්ඳ ගවේෂණය කරන්ඳ බෙදන්ඳ නොදන්න මනසට එහෙම් පිටින් ලස්සනට තියෙන දෙයක් හැටියටම අහු වෙනවා. අහුවෙලා ඒකේ ඇලිලා බැඳිලා ආපහු සසරට මේ හිමිකාරයෙක් වෙනවා. සසර ඉපදින්නෙක් වෙනවා. නමුත් නුවණක් තියෙන කෙනාට මෙච්චර ලස්සනකට පෙනී හිටියත් ඒක බෙදලා සමර්චනය කරලා බලනකොට හර නැත්තක් හිස්සුව සුඤ්ඤුවක්ම වැටහෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ හැම වෙලේම පෙන්වන්නේ මහණෙනි රූපය මායේ, වේදනාව මායේ, සංඥාව මායේ, සංකාරය මායේ, විඥානය මායේ කියලා මේ ධර්මතා ටික මායේ. එතකොට මේ මායාගේ නොදැක්මට යන්න නම් මායයට අහු නොවි ජීවත් වෙන්න නම් හැම වෙලාවෙම කරන්න ඕනේ මොකද්ද? අපිට හම්බ වෙන දේ ඇහැට කනට දිවට නාසයට හම්බ වෙන අරමුණු නුවණින් දකින්නට ඕනේ. ඒ දකිනකොට එතනදී ඒ ධර්මයේ නුවණින් සම්මර්ෂණය කරනකොට අතීත අනාගත වර්තමාන කියන තුන් කාලෙම අපි නුවණ අරගෙන යනවා. තුන් කාලෙන් කියන්නේ දැන් අපි කියමු ඔයගලන්ට මෙතන ඉඳලා ගෙදර මතක් වෙනවනම් Taman දැකපු ගෙදර තියෙනවා කියන තැන හිටියොත් උන් අපි රැවටිලා. දැන් මේ වෙලාවේදී අපිට හම්බ වෙන්න ඕනේ ගේ කියන එක ඇති වෙන්න තියෙන හේතු ටිකට, සත්‍ය ටිකට නුවණ යන්න ඕනේ. අපි දැක්ක, අපි දන්න විදිහ යමක් එතන තියෙනව නෙමෙයි, එතන තියෙන්නේ මෙන්න මේ වගේ යමක් හැදෙන්න තියෙන හේතු ටික. මං කිය අර අපි වතුරකට එබුණාම ඒකේ ඡායාව අපිට දකින්න පුළුවන්. දන්නවා. ඊට පස්සේ අපි පැත්තකට එනවා. පොකුණට එබුණාම ඡායාව පේනවා. පැත්තකට ආවහම දැකපු එක අපිට සිහි කරන්න පුළුවන්. හැබැයි සිහි කරනකොට අපි දැනගන්න ඕනේ දැන් මේ සිහි කරන්නේ මනසින් සිහි කරනකොටත් බාහිර එහෙම ඡායාවක් නැහැ. දැන් අපිට පුළුවන්කම තියෙනවා සත්‍ය ටික සිහි කරන්න. සත්‍ය කියන්නේ ආපහු ඡායාවක් හැදෙනවා නම් මෙන්න මේ හේතු ටික එකතුනොත් හැදෙනවා. ඒ කියන්නේ දැන් සිහි කරන්න පුළුවන් මොකද්ද? එතන බාහිර තියෙනවා තියෙන්නේ වතුර ටික. ඒ වතුර ටිකයි මේ ඇහැයි අපේ මූණයි මේ ටික ඔක්කොම එකට එකතුනහම ආයෙත් ඔන්න ඡායාවක් නම් පැටේ. ඒ වගේ අපි යම් රූපයක් බලන්න කියලා ගියාම බලන්න කියලා අපිට සිහි වෙනකොට අපි දන්න අපි දකින විදිහ යමක් කොහෙවත් බාහිර තියනව නෙමෙයි. දැන් තියනව නම් තියෙන එයට ප්‍රත්‍ය ටික සිහි කරලා තියෙන්නේ පටිආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුවත්. ඒ වගේම මේ ස්පර්ශයෙන් උපදින වේදනා සංඥා සංකාර කියන ධර්මයේත් මේ නාම රූපයෙන් හටගන්න සිතත් කියන මේ ධර්මතාව ටික එකතු වුණාම ආපහු මෙන්න මේ වගේ රූපයක් පෙනේ නේද කියන නෝන තියෙනවා. ඒ වගේ හැම වෙලාවෙම ඉතින් කොච්චර ආපහු ගහපහු කතා කිව්වත් කරන්න තියෙන එකම තැනට එන්නේ මොකද්ද? මේ අපි ඉන්නේ ටැංකියක් ඇතුලේ, මේ මාර ධර්මයක් තුල, ගිනි ගොඩක් ඇතුලේ. මම හැමදාම මතක් කරලා තියෙනවා ගිනි ගොඩ ඇතුලේ නොපිච්චෙන්න බෑ කියන එක. විශාල ගිනි ගොඩක් ගහලා ගිනි ගොඩක් ඇවිලෙනවා නම් ගිනි ගොඩ ඇතුළට ගිහිල්ලා ඒ පැත්තට පැනපැන මේ පැත්තට පැනපැන නොපිච්චින්න කියලා උත්සාහවත් වුණොත් ඒත් පිච්චෙනවා. උත්සාහවත් කමක් නැතුව අත් දෙක වැදගෙන හිටියොත් ඒත් පිච්චෙනවා. මොකද ගිනි ගොඩ ඇතුළේ නම් නොපිච්චින්න උත්සාහවත් වුණත් උත්සාහවත් නොවුණත් දෙන්නම පිච්චෙනවා. ඒ වගේ මේ ලෝකේ කියලා කියන්නේ ගිනි ගොඩක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණනි මේ සියල්ලම ඇවිල ගන්නා ලදී. ජාති ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමන සුපායාසයන්ගෙන් ඇවිල ගන්නා ලදී. එතකොට මේ ගිනි ගොඩ ඇතුලේ ඇවිලගත් එක ඇතුලේ ආය සිසිල්ච්ච කැලි එහෙම හොයන්න පුළුවන්ද? මෙවිච්ච කැලි හොයන්න බෑ. ඒ කියන්නේ ලෝකේ කියනකොට කෙටියෙන් ගත්තොත් ඇහත් ඇහට පෙනෙන හැම රූපයක්ම, කනත් කනට ඇහෙන ශබ්ද, නාසයත් නාසයට දැනෙන ගන්ධ, දිවත් දිවට දැනෙන රස, කයත් කයට දැනෙන හැම ස්පර්ශයක්ම, සිතත් සිතට දැනෙන හැම ධර්මාරම්ම ඔන්න ඔය ටික කොම ලෝක. ඔය ඇතුලේ දුක නැතුව ඉන්නවා කියන ධර්මතාවයක් නැහැ. ඔය ධර්මතාවය ඔය ටිකෙන් යම් කිසි කෙනෙක් මිදුනොත් තමයි දුකෙන් මිදුණා කියන්නේ. ඒ නිසා හැම වෙලාවෙම අපි මේ මිදීම මේ ලෝකෙන් මිදෙන්න නම් ඉන්ද්‍රියන්ට හම්බ වෙන දෙයට ඔබ්බින් නුවණ අරගෙන යන්න හුරු වෙනවා. ඒක තමයි මම අර මතක් කරන්නේ. අපිට යමක් පෙනෙනකොට මෙහෙම දෙයක් පෙනුනට පවතින්නේ මෙහෙම පෙනෙන තැනක පවතින ඇත්ත මෙන්න මෙහෙමයි නේද මිරිඟුව දිහා බලනකොට ජලය වගේ පේනවා. ජලය වගේ පෙවුනට අපි නුවණ අරගෙන යනවා කොහොමද? ජලය වගේ පෙවුනට තියෙන මිරිඟුවනේ. පෙනෙන දේට අනුව හිත මෙහෙවන්න දෙන්න එපා. හැම වෙලාවෙම පෙනෙන දේට අනුව හිත අහුවෙන්න දුන්නොත් අපි ලෝකයේ ඇලිලා ලෝකයට අහුවෙලාමයි. සිහිය නැති හැම වෙලාවකම අපිට මේ වර්ණ සටහන ඇත්ත වෙනවා. පේන දේ ඇත්ත වෙනවා. පේන දේ තුල තමයි ජීවත් වෙන්නේ. සිහියෙන් ඉන්න හැම වෙලාවකම අපිට මේන් බේරෙන්න පුළුවන්. ඒ නිසා සිහිය කියන එක හැම වෙලාවෙම පෙරටුව ගමන් කරන එක සිහිය කියන එක ඕන එකක් වෙන්නේ. ඒ අර මිරිඟු දකින්නකොට ජලය වගේ පෙවුනත් එතන පවතින ඇත්තට නුවණ තියෙන හින්දා අපි වතුර කියනවා කියලා රැවටිලා දුවන්නේ. ඒ වගේ මේ වර්ණ සටහන් නැත්නම් මේ විදිහට හැඩ සටහන් අපිට පෙවුනත් පවතින දෙයට නුවණ තියෙනකොට මේ පේන දේවල් ගණ්ඩ අත නොදාන චරිතයක් ගොඩනගෙන්න ඕන. අන්න එදාටයි තණ්හාව නැහැ කියලා කියන්නේ. අපි හිතාගෙන තණ්හාව කියන්නේ හිතේ යම් යම් දේවල් වලට තියෙන ආසාව කියලානේ. නමුත් ඉදිරියෙන් තියෙන දේ මෙහෙම අල්ලනවා කියලා කියන්නේම ඒකට කැමැත්ත. ඉදිරියෙන් තියෙන දේ ගන්නවා කියන කම තුලම තියෙනවා ඇලීම. මේ තණ්හාව එච්චර දුරට යනකම් යනවා. එතකොට අපිට නුවණින් මේක කරන්න පුළුවන්. ඉදිරියෙන් තියෙන දේ අත දාන්න පුළුවන්. හැබැයි යා හොඳට දන්නවා මේ පේන දේ යල්ලනෝ නෙමෙයි. පේන දේ හිතටයි. මේ ඇල්ලුවම අත වදින්නේ මහා භූතයේ රූපේ කියලා දෙක හොඳට දෙපැත්තට වෙන් වෙලයි මේ නුවන්. නමුත් අපි එහෙම නෙමෙයිනේ. පේන දේම අල්ලන්න නේ හදන්නේ. නේද? පේන දේ අල්ලන්න හදන තාක් අපේ මනස කෙලෙස් සහිතයි. මිරිඟුවේ ජලය කියලා රැවටිලා වතුර බොන්න දුවන මුවත් ඉදිරියෙන් පේන දේ අල්ලන්න අත දාන අපිත් අතර වෙනසක් නැහැ කියන එක මම හැමදාම කියන්නේ. මොකද මෙතන ඇත්ත ගත්තාම අපිට අවබෝධයක් එන්න ඕනේ පේන දේ පෙනීමක් විතරයි. දිත්තේ දිත්තමත්ත. ඒක කවදාවත් අල්ලන්න බැරි එකක් කියන නුවණ එන්න ඕනේ. අපි පේන දේ අල්ලන්න හදනවා කියන එකෙන් තියෙනවා මොකද්ද? දිත්තේ දිත්තමත්ත නෙමෙයි. පේන දේ විතරක් නෙමෙයි. පේන දේ ගන්න පුළුවන් කියන එක තියෙනවා අපිට නේ. එතකොට ඒක අපි ඇත්ත දකින්නෝ නෙමෙයි. ඉතින් මේ හැම එකකින්ම අන්තිමට කියන්නේ මේ අපිට හම්බ වෙන මේ සීමාව ඇත්ත නෙමෙයි. මේ සීමාව සුරක්ෂිත මට්ටමක් නෙමෙයි. අපි කෙනා කෙනාගේ කර්මයට කෙලස් වලට පහළ වෙච්ච වටපිටාව මේ තුල රැවටුනොත් ඇලුනොත් බැඳුනොත් අද හම්බ වෙන මුළු ලෝකෙම අද හම්බ වෙන ඔක්කොම ටික එක දෙයක් හරිය ඇලුනොත් බැඳුනොත් ආයෙත් මේ වගේම ලෝකයක් හම්බ වෙනවා. කියන ආයෙත් මේ වගේම දුකක් හම්බ වෙනවා. අපි මේ මිදෙන්න නම් ලෝකේ නැචකින්ච ලෝකේ උපාදීත් ලෝකෙ කිසිම දෙයක් උපාදාන කර නොගන්න. උපාදාන කර නොගන්නවා කියලා හිතලා අපිට කරන්න බෑ. මම මේ කිසිම දෙයකට ආස කරන් නැතු ඉන්නවා කියලා අපිට හිතලා කරන්න පුළුවන් නේද? ඒක වෙන්න ඕන එකක්. කිසිම දෙයක් Tamanට අහු වෙන්නේ නැති තැනකට Tamanව අරගෙන යන්න දක්ෂ වෙන්න ඕනේ Taman. ඒක කරන්න බෑ. කිසි කෙනෙක් එක්ක මම තරහ ගන්න නැතු ඉන්නවා කියලා හිතලා ඉන්න බලන්න. බෑ, තරහ යනවා. හේතු ඇති වුණාම තරහ යනවා. ඒකට ඒ වගේම තමයි ආස නොකර ඉන්නවා කියලා හිතුවට එහෙම ඉන්න බෑ. හැබැයි එකක් පුළුවන්. ජීවිතේ හුරු කරන්න පුළුවන් මේ සිහි නුවණ දෙක හුරු කරන්න පුළුවන්. හුරු කළාම මේ සිහි නුවණ විසින් තමන්ව ඇලෙන්නේ ගැටෙන්නේ නැති තත්ත්වයට පත් කරනවා. තමන්ට ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව ඉන්න බෑ. ඇලෙන්නේ ගැටෙන්නේ නැති තත්ත්වයට තමන්ව ඉන්න පුළුවන් මනසක් තමන්ට හදලා දෙනවා මේ සිහි නුවණ දෙකෙන්, සති සම්පජන්ණ දෙකෙන්. ඉතින් මේ ටික තමයි මතක් කරන්න තියෙන්නේ. සවුනද දිනකන්ද
දියතඹුත ලෝකතර නුවන්ට සිතතිල ලෝකේ මත්තම හම්බෙනට හම්බන මූලික වශයෙන් අයිත්‍ය සිත විහිත ඒ ලෝකතර නුවන්ට හම්බෙන
කමක් නැහැ. කොහොමත් ඉස්සෙල්ලාම එහෙම තමයි අපිට ලෝකෝත්තර මට්ටමේ ලෝකය අතහැරන මට්ටමට එකපාරට ගන්න බෑ. ඒ නිසායි මුලින් විදර්ශනා ඥාන තියෙන්නේ. දර්ශන ඥාන වලට පස්සේ මාර්ග ඥාන තියෙන්නේ. මොකද ක්‍රමක්‍රමයෙන් තමයි අපිට මේ නුවණ වැඩෙන්න ඕනේ. මොකද අපි මෙහෙම කිව්වොත් උතුම් දිනස දැන් රාගය හෝ ද්වේෂය හෝ ඇති නොවන විදිහටම සිහියෙන් අපිට ඉන්න බෑ තාම. අපිට දැනට මෙහෙම එකක් කරන්න පුළුවන්. යම් වෙලාවක රාග අදහසක් ඇති වුණොත් ආ මේක සුදුසු නෑ කියලා ඒක නැතිවීමට අපව බලනවා. ද්වේෂයක් ඇති වුණොත් ඒකේ අනිත් පැත්තට තාම බලනවා අපි. අද වැරද්ද ඇති වෙලා නිවැරද්දට අපි බලනවා. ඕක තමයි පූර්ව භාග ප්‍රතිපදාවේ ලක්ෂණය. මාර්ගයේදී වැරද්ද ඇති වෙලා නිවැරද්දට බලන නෙමෙයි වැරද්ද නූපදින විදිහෙන් බලන්න පුළුවන්කම තියෙනවා. නමුත් තාම ඒ මට්ටමට බලන්න අපිට හයිය නැහැ. විදර්ශනා ඥාන වලින් කරන්නේ හැම වෙලෙම වැරද්ද ඇති වෙලා නැත්තම් පුද්ගලයෙක් ඇහිට දැකලා ඉවර වෙලයි නෑ මෙහෙම පේන තැනක තියෙන්නේ මෙහෙම දෙයක් කියලා බලන්න. ඔහොම බැලුවාම ඒ බලපු එකේ හුරුව නිසා මෙයාට හැකියාවක් වෙන පුද්ගල භාවයට අහු නොවීම මෙතන පවතින්නේ මෙහෙම ඇත්තක් නේ කියන එක කිලින්ම බලා ගන්න. ඒ තැනට අනුක්‍රමයෙන් තමයි එන්න වෙන්නේ. එකපාරටම තාම කාටවත්ම පුළුවන් කමක් නැහැ. කාටවත්ම නෙමෙයි තියෙන හොඳට නුවණ හය තියෙන අය ඉන්නවා ඒක. මේ දැන් බුදුරජාණන්ගේ කාලෙ උද්ගතිකන්න උපදිතන්න වගේ අය කියන්නේ මේ කෙටි යමක් ඇහුවාම අය දෙපාරක් වැරදිලා අය හදන්න ඕනේ නැහැ. ඒ නුවණින්ම බලන්න පුළුවන් හැකියාව වෙනවා. මෙතන තියෙන්නේ මෙහෙම දෙයක් නේ කියන තැනකින්ම අකණ්ඩවම බලන්න පුළුවන් නුවණයි. ඉතින් අනිත් කෙනා නිජ පුද්ගලයා නිජ කියන්නේ මේ ධර්මය දැනගන්න ඕනේ දැනගෙන ටික ටික හදාගන්න. ඒ විදිහට යනවා. අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් අසුභ වශයෙන් ඔය ඕනම ක්‍රමයකට. හැබැයි ඒ මොනවා කරුවොත් යන්න ඕනේ කොතෙන්ද කියන ටික ඉස්සෙල්ලා විමුක්තිය දැනගන්න ඕනේ අපි. විමුක්තිය කියලා කියන්නේ අපි ඒ කියන්නේ නිවනයි විමුක්තියයි කියන කාරණා දෙක ගැන අපිට නිරවුල්කමක් තියෙන්න ඕනේ. නිවන කියලා කියන්නේ සංකත සියලුම ධර්මයන්ගේ නිරෝධය. සංකත පත්‍යෙන් හටගත්ත සියලුම ධර්මයන්ගේ නිරෝධය. මොකද පත්‍යෙන් හටගත්ත හැම දෙයක්ම ඒ ප්‍රත්‍ය නැති වෙනව නැති වෙනවා. යමක් නැති වෙනව නම් වෙනස් වෙනව නම් ඒක දුකෙන්න පුළුවන්. එතකොට නිවනට කියනවා මොකද්ද? අසංකතයි. අසංකත කියලා කියන්නේ සකස් නොකරන ලද කිසියකින් නොහටගත් ස්වභාවය. ඒ නිවන අපිට ගන්න බෑ. නිවන නිවන් දකින්න අපිට බෑ. අපිට පුළුවන් මිදෙන්න. දුකේ ඇලිලා ඉන්න හින්දායි දුකේ බැඳිලා මිදිලා නැත්තේ. මිදුන් නැති හින්දායි නිවෙන්නේ නැත්තේ. අපි දුකේ මිදිලා හිටියොත් නිවෙනවමයි. ස්කන්ධ ටික නිරුද්ධ වෙනවමයි. එතකොට අපිට කරන්න පුළුවන්කම තියෙන්නේ මාර්ගය කියන එක හැම වෙලාවෙම තියෙන්නේ කොතෙන්ටද? විමුක්තිය දක්වා. මේ ශාසනයේ තියෙන විමුක්තිය දක්වා. විමුක්තිය කියන්නේ මිදෙන්න. මිදෙන්න ඕනේ කොතනින්ද? ඇහැ රූප චක්කු විඥාන කන ශබ්ද සෝත විඥාන මේ අටලොස් ධාතුයේ මේ ලෝකෙන් මිදෙන්න තියෙනවා. එයා ලෝකෙන් මිදෙන්නේ ලෝකේ තියෙන ඇත්තට හිත තියලයි. පටිච්ච සමුප්පන්න ධර්මයන්ගෙන් මිදෙනවා ප්‍රත්‍යයට හිත තියලා. තේරෙන්නේ? ඔන්න මිදෙනවා. එහෙම මිදිච්ච නිසා මේ ප්‍රත්‍යටි කෙනුත් මෙයා යම් දවසකදී ප්‍රත්‍යටිකත් නිරුද්ධ වෙලා යනවා. ඒ නිසා එදාට කියනවා අනුපදිශේෂ පරිණිරවාණය කියලා. සෝපදිශේෂ කියලා කියන්නේ ඇහැ තියෙද්දීම ඇහේ මිදීම සාක්ෂාත් කරගන්න. ඇහේ මිදීම සාක්ෂාත් කරගන්නවා කියනකොට මෙතනදී දැන් අද අපි ඇහේ දාසෙක් වගේ අපි හැම කෙනෙක් මේ ඇහේ බැඳිලා මේ ඇහැ කියන දේ අපි කරනවා. ඇහැට පුළුවන් අපිව අද පාලනය කරන්න. නමුත් අපි එහෙම මිදුණු දවසට අපිට බැරි වෙන්න ඕනේ මේ ඇහෙන් තමන්වත් බලා ගන්න බැරි වෙනවා. අද පුළුවන් ඇහැට අපිව බලන්න අපිට ඇහැ පේන්නේ. ඒ කියන්නේ ඇහැ කියන එකේ යථාර්ථයක් කියලා නම් ඒක අපේ නුවණට අද පේන්නේ. නමුත් ඇහැට මේ මමයි කියන ටික හිතා ගන්න පුළුවන්. නමුත් ඕක අනිත් පැත්තට යන්න ඕනේ. අපිට ඇහැ කියන එක අවබෝධ වෙන්න ඕනේ ඇහෙන් අපිව බලා ගන්න බැරි වෙනවා. ඒ කියන්නේ ඇහැ කියන එක අපිට තේරුනොත් අවබෝධ වෙන්න ඕනේ ඇහැ කියන එක පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුවම නැති වෙන එකක්. ඇහැ කියන එක මේ ප්‍රත්‍යයෙන් උපන්න එකක්. ඇහැ කියන එක කවදාවත් දකින්න බැරි එකක් කියලා මේ විස්තර ටික අපිට අවබෝධ වෙන්න ඕනේ. එතකොට ඇහෙන් අපිව දකින්න බෑ කියලා කිව්වේ තමන්ගේ ඇහැ සිහි කරගන්න බැරි දවසක් එනවා. මම මේ කතා කරන ටික ගැඹුරු. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩන කෙනාට මාර්යාව පේනවා, මාර්යාට යව පේනවා. ලෝක කෙනාට මාර්යාට ලෝක කෙනාව පේනවා, ලෝක කෙනාට මාර්යාව පේනවා. ඒ කිව්වේ අපි කිව්ව මේ ඇහැ මාර්යා කිව්වනේ බුදුරජාණන් වහන්සේ. එහෙනම් මේ ඇහැට ලෝක කෙනාව පේනවා, ලෝකයට ඇහැ කියන එක පේන්නේ නැහැ. ලෝක කෙනා ඇහැ කියන එක දන්නේ නැහැ. ඇහැ කියන එකයි ඇත්ත තේරෙන්නේ. නමුත් ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩන කෙනාට ඇහැ කියන එක එයාට තේරෙනවා. මේ එයාව ඇහැට පේන්නේ නැහැ. දැන් කෙනාව දකින්න බෑ ඇහැ. මොකද එයා ස්කන්ධයකින් පණවන්නේ නැහැ. තේරෙනවා. අන්නේ තැනට එන්න ඕනේ. මේ දෙපැත්ත මාර්ගයක්. ඉතින් තමන් ඇහැ අවබෝධ කරගත්තොත් ඇහැකින් තමන්ව පණව ගන්න බැරි වෙන්න ඕනේ. කනකින් තමන්ව පණව ගන්න බැරි වෙන්න ඕනේ. ඔන්න ඔය තැනකට යනකම් අපිට යන්න වෙනවා මේ අවබෝධය ඉදටම. මේ බුදුදහමේ මේ ආයතන ටික ගැන තේරුණා නම් ඒත් හොඳටම ඇති මට. දැන් මං කියේ ඇහැ කියන එක ගත්තාම අද දවසේදී අපිට කියනවා ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදින හතර ඉරියව්වම පවතින ඇහක් තියෙනවා කියන මට්ටමක් තියෙනවා නේද? මේ තමයි ඇහැ ආරම්භය තියෙන කෙලෙස් ඔය. ඔය කෙලෙස්. ඇහැ කියන එක හරියට අවබෝධ වුණොත් ඇහැ කියන එක අවබෝධ කරගෙන බුදුරජාණන් වහන්සේ මින්මක් දීලා තියෙනවා. මහණෙනි ඇහැ කියන එක පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතිවම නැති වෙන එකක්. ඇහැ ආධ්‍යාත්මික එකක්, ඇහැ අනිදර්ශන, ඇහැ කවදාවත් දකින්න බැරි එකක්, ඇහැ අවිද්‍යාව, කර්මයේ ආහාර කියන ප්‍රත්‍යයෙන් හටගත් එකක් කියලා පෙන්වනවා. ඔන්න ඔය තැනට ආවොත්, ඔය තැන දැක්කොත් මේ හතර ඉරියව්වෙම ඉරියව්වම පරිහරණය කරමින් පවතින ඇහැ කියන මට්ටම අපේ නිරුද්ධ වෙනවා. ඒ කියන්නේ අද තණ්හාව නැත්තම් දුක්ඛ සමුදය සත්‍ය දකින්න හතර ඉරියව්වෙම පවතින ඇහැක් තියෙනවා වගේ තමන්ට තේරෙන මට්ටම දකින්නේ කෙලෙස් ටික. ඔයගලන්ට කෙලෙස් නැති වුණා කියලා කියන්නේ හතර ඉරියව්වෙම පවතින ඇහැ අතහැරෙනවා. එදාට ඔයගලන්ට ඇහැ පෙනෙන්නේ. ඇහැ කියන එක පේන්නේ. අර මං කිව්වේ අදට අපි ඇහැ කියන එක හිතාගින්නේ මේ ඇහැටනේ. මං අර කියන්නේ ඕනනම් මේ දිකට්ටකින් අල්පනෙත්තකින් වගේ පොඩ්ඩක් ඇනලා බලන්න. ඇන්නොත් මොකද වෙන්නේ? උපදින විඤ්ඤාණය මොකද්ද? කාය විඤ්ඤාණය. ඇහැට ගැටිලා කාය විඤ්ඤාණය උපදින්න පුළුවන්ද? ඇහැට ගැටුනොත් උපදින්න ඕනේ හිත මොකද්ද? චක්කු විඤ්ඤාණය. එහෙනම් ඉදිකට්ටකින් අල්පනෙත්තකින් ඇන්නාම මේ අපි ඇහැයි කියන එකට උපදින කාය විඤ්ඤාණය නම් එතන කය මිසක ඇහැ තිබිලා තියෙනවද? නේද? කෝ ඇහැ එතකොට? දැන් අපි මෙච්චර කාලේ මං කියන එක තේරෙනවද? දැන් මෙච්චර කාලයක් අපි හිතාගෙන ඉන්නේ මේ ඇහැ ඇහැ කියලානේ. දැන් අපිට ඉස්සෙල්ල ප්‍රත්‍යවල නෝන යන්න ඕනේ. ඇහැයි රූපය දෙක ගැටුනහම හටගන්න හිත මොකද්ද? චක්කු විඤ්ඤාණය. කනයි ශබ්දය ගැටුනොත්? සෝත විඤ්ඤාණය. නාසයයි ගන්ධයයි ගැටුනොත්? දිවයි රසයි ගැටුනොත්? කයයි පොට්ටබ්බයයි ගැටුනොත්? ඇහැයි රූපයයි ගැටල කායි විඤ්ඤාණය උපදිනවද? කයයි පොට්ටබ්බයයි ගැටල චක්කු විඤ්ඤාණය උපදිනවද? කවදාවත් වෙනස් වෙනවද ඔකේ? වෙන්නේ නැහැ. ඒකේ හොඳට පිහිටලා හිටින්න ඕනේ. ඔක සත්‍යමනේ නේද? දැන් අපි හිතාගෙන ඉන්නේ නැහැ. දැන් අපි ඇහැ ගැන පරීක්ෂා කරමු. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඇහැ දකින්න පුළුවන් එකක් නෙමෙයි. ඇහැ තියෙන එකක් නෙමෙයි. පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙන එක කියලා බුදුහාමුදුරු පෙන්නවා නම් ඒක ඇත්තක් වෙන්න ඕනේ නේද? එහෙනම් අපිට හම් වෙන මට්ටම බොරුනේ. එහෙනම් අපි දැන් යන්න ඕනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඇත්ත හොයාගන්න. ඒක හොයාගෙන යන්න අපි මොකද කරන්නේ? පොඩි අල්පනිත්තක් වගේ දෙයක් අරගෙන අද අපි ඇහැයි කියන මේ ඇහැට අයිනවා. ඇනලා බලනවා මේ ඇහි ඕනම තැනකට ඇනලා බලන්න. ඔන්න බෑ ඇන්නහම රිදෙනවනේ. එතකොට ඒ ගැටීම නිසා අපිට උපදින හිත මොකද්ද? කයි. කයි. එතකොට මේක ඇහැනම් ඒ ඇහැට ගැටුනහම උපදින්න ඕනේ චක්කු විඤ්ඤාණය. නමුත් ඉන්දිකට්ටෙන් ඇන්නහම කාය විඤ්ඤාණය උපදින්නේ ඇහැ නොවන නිසා නේද? කය හින්දානේ. හොඳයි. එතකොට දැන් අපිට පේන්න ඕනේ අපි මෙච්චර කාලයක් ඇහැයි කියලා අපි හිතාගෙන හිටපු ටික කය නේ නේද? කෝ ඇහැ. දැන් ඕගලන්ට ඇහැ කියන එක හිතා ගන්න පුළුවන් නේද? එතකොට දැන් අද දන්න ඇහැ කියන ටික බැලුවහම කයනේ. කෝ ඇහැ. අපේ නොදන්නා පරස්සයකට යනවා නේද? අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මහණේ ඇහැ අනිදර්ශනය. ඇහැ දකින්න බෑ. ඇහැ ආධ්‍යාත්මිකයි. ඇහැ අනිදර්ශනය. ඇහැ දකින්න බෑ. නමුත් අපි අද දන්නේ අපි හිතාගෙන ඉන්නේ මේ ඇහැමයි කියන තැනක ඉඳලා මේ භාවනා කරා. එහෙම බෑ. නමුත් මේ තරම් ඇත්තකට ගියොත්මයි අපි කවදාවත් දුකෙන් මිදෙන්නේ. මේ ඇහැ හිතෙන්ම වාගෙන ඇහැ අනිත්‍යයි ඇහැ අනිත්‍යයි කිව්වා කියලා එකම තැනම මිසක අපි මුකුත් වෙලා නැහැ. ඇහැ අනිත්‍ය දකින්න නම් ඉබේමයි ඇහැ කියන එක ඇත්ත දකින්නට අනිත්‍යයි ඇහැ කියන එක පේන්නේ. ඇහැ දකින්න බෑ කියනකොට ඇහැ කියන එක තියෙන එකක් නෙමෙයි. එතකොට යාට ඇහැ කියන එක තේරෙන මොකද්ද? යමක් පෙනුණා කියන ලක්ෂණයෙන් දකින ඇහැ උපන්න කියන එක තියෙන සාක්ෂිය තමයි යමක් පෙනිලා. ඇහැ ගැන දැනගන්න තියෙන සාක්ෂිය පෙනෙන රූපේ. පෙනෙන දෙයින් එයාට මිම්මක් කියනවා පෙවුණා කියන්නේ එහෙනම් ඇහැ ඉපදිලා. ඇහැ කියන එක කෘත්‍යකින් එයා දකින්නේ. හතර ඉරියව්වෙන් තියනවනේ මේ අපි අහකට යනකොටම පේන්නේ නැහැ කියන්නේ ඇහැ නිරුද්ධ වෙලා. මොකද දැන් මෙච්චර කාලයක් කියපු ඇහැ සිහි කරගන්නකොට මෙයාට එන්නේ මොකද්ද? මේ හිතින් සිහි කරගන්න එකක් මිසක. තේරෙන්නේ මම කියන්නේ දැන් මේ 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 ඇහැ නම් ඇහැ. මේව ගැහුවාම කාය විඤ්ඤාණ උපදින්න බෑනේ නේ. දැන් කන ගන්නකො අපි කනයි කියන මේ කනේ ඕනම තැනකට ඉදිකට්ටක් අරගෙන ආයින්න බලන්න. එන්නම් උපදින විඤ්ඤාණය මොකද්ද?
කාය
විඤ්ඤාණය. කාය විඤ්ඤාණය උපදිනවද කනට ගැටුණාන? කාය විඤ්ඤාණය උපන්නේ කය නිසානේ. එතකොට කෝ කන?
නැන්නේ.
දැන් කන නැහැ. ඒක තමයි කියන්නේ දැන් නැති දෙයක් ඇති හැටියට අරගෙන අපි දුක් විඳිනවා. එතකොට ඒ වගේ ඇහැ කන දිව නාසය ශරීරය කියන මේ ආයතන හයම බුදුරජාණන් වහන්සේ දේශනා කරන අනිදර්ශනයි කියලා. ඔන්න ওই තැනට ගියොත් තමන් කියලා මාන්නය පවත්තන්න තැනක් නැහැ. තමන් හරියට අහස තමන්ට මිම්මක් නෑ. මිදුණා කියන්නේ එතකොට එයා ඇහි මිදිලා. දැන් අදනේ අපි ඇහක් හදාගෙන නැහැ බැඳලා ඉන්නේ. කන දිව නාසය ශරීරයෙන් මිදෙනවා. ඔන්න ওই වගේ තැනකට ගිය දවසට ඒ කියන්නේ අන්නේ ඒ වගේ තැනකට යනකම් යන්න ඕනේ ওই සමති විදර්ශනා භාවනාවේ. එදාට අපි ඇහෙන් මිදෙනවා, කන දිව නාසය ශරීරයෙන් මිදෙනවා. ඇහැ තියෙද්දිම ඇහෙන් මිදිලා. ඔන්න ওই මට්ටමට පත්වෙච්ච කෙනා පිරිනිවෙන. ඔන්න ওই මට්ටමට පත්වෙච්ච කෙනා ඇහැ කියන එක හතර ඉරියව්වෙම පවතින ඇහැ කියන තැනින් අතහැරිලා ඇහැ කියන තැනකින් තමන්ව පනව ගන්න බැරි මට්ටමට ඇවිල්ලා ඇහැ කියන එක අවස්ථාවට ඉපද නිරුද්ධ වෙන ධර්මයක් කියන තැනට නුවණ ආපු කෙනා ඒ කාන්තේ ලෝකයේ තුලද ඉන්නේ අල්ලගෙන නෙමෙයි කියන්නේ. එයාගේ කියලා අල්ලගන්න එයාට ගහන්න එයාට ගුටි කණ්ඩ ඇහැක් නැහැ. අද මේ ඇහැට ගැහුවොත් අපිට රිදෙනවා. ඇයි? මේ ඇහැ මගේ ඇහැට ලෝකයට ගහන්න බැයිද? පුළුවා. ලෝකයා මේ ඇහැට ගහන්න පුළුවන් ඇහැ මගේ හින්දා මට ගැහුවා වෙනවා. ලෝකයාට මේ කනට ගහන්න පුළුවන් මේ කන මගේ හිඳ මට ගහන්න පුළුවන්. එතකොට යම් වෙලාවකදී අපි මේ ඇහේ තියෙන අයිතිය අතහැරම මිදුනොත් මේ ඇහැ මට ඇහැ නොවුනොත් ලෝකයා මෙතෙන්ට ගැහුවට මගේ ඇහැට වැදෙන්නේ නැහැ. මගේ ඇහැ මෙහෙම තැනක කියන කන්නේ මේ අවස්ථාවට ඉදිරියට දෙන එකක් කියන තැනට ඇවිල්ලා. කිසිම දවසක රිද්දන්න බෑ කෙනෙකුට. පුළුවන්. ලෝකේ කෙනේ ලෝකේ අය කෙනෙකුට රිද්දන්න බෑ. එතකොට කන කියන එක සද්දේ ඇහෙනවා කියන සිද්ධියෙන් කන විද්‍යමානයි. කන උපන්න නිසායි සද්ද ඇහුණේ කියන තැනකට එනකන් එනවා. එතකොට ලෝකයා මේ ලෝකයා මෙච්චර කල් කනයි කියපු එකට ගහන්න පුළුවන්. නමුත් මට කන ඒක නෙමෙයි. අවස්ථාවට ඉපද නිරුද්ධ වෙන එක. මේකෙ මිදිලා. ඒ හින්දා මට රිදෙන්නේ. ඔය වගේ මේ රූපය කියන එකෙන් අපි මිදෙනවා. මිදෙන්න පුළුවන් තැනකට එනවා. ඔන්න ওই තැනට ආප කෙනා පිළිගන්නවා. ඉතින් මේ හැම තැනකින්ම කියන්නේ අනුපාදා පරිනිර්වාණය කියලා කිසිවක් ලෝකේ උපාදාන කරගන්න නැතුව ඉන්න. ඔන්න ඔතෙන්ට ආපු කෙනා මේ සියලුම දුකෙන් මිදෙනවා කියන තැන. මනායතනෙටත් එහෙමයි. හිත කියන එක Tamante සිහි කරගන්න බැරි එකක් වෙනවා. ඒ කියන්නේ මානසික ස්වභාවය තමයි දැකපු අහපු කිසිම දෙයක් මෙව කරන්න බෑ. මේ අවස්ථාවට ඉපද නිරුද්ධ වෙන සිද්ධියක් හම්බ වෙන්න ඕනේ. මනස උපාදාන වුණා වෙන්නේ. හිතෙන් බාහිර කිසිම දෙයක් ඒ හිතට හම්බ වෙන්න බෑ. ධම්මායතනෙ ඇත්ත වෙන්න බෑ. හිත සමග ඉපද නිරුද්ධ වෙන දෙයක් හිත සමග ඉපදිලා හිත සමග නිරුද්ධ වෙනවා කියන අත්දැකීම එන්න ඕන මිසක හිතට අල්ලන්න පුළුවන් විදිහට තියන්න එපා. හිතට පරිබාහිර අරමුණක් හැටියට හම්බ වෙන්න නොතිබීමයි ඒකේ ස්වභාවය.
එහෙමයි.
දැන් අපිට හිතෙන් සිහි කරනකොට ගෙදර කියලා එකක් සිහි වුණොත් හිතට පරිබාහිර යමක් තිබ්බනේ ඒ තමයි මේ මනස අහුවෙන්න උපාදාන වෙන්න හේතුව. ගෙදර කියන එක හිතින්ම සිහි කරලා සිහි කරගත්ත එක හිතින්ම දැලා හිතත් එක්කම නිරුද්ධ වෙනවා කියලා සමන් තුලටම නැමිලයි. බාහිරට නැමෙන්නේ නැති. එතකොට මෙහි අල්ලන් දෙකක් වගේ එයා ඉපද නිරුද්ධ වෙනවා මිසක එයාට අල්ලන් දෙකක් නෑ. එයා මොකකොත් අහුවෙලා නෑ. දැන් අද අපි මනස මනෝවිඥාණය අපිට උපදින්නේ බාහිරින්න දරුවා සිහි කරගෙන බාහිරින්න ගෙදර සිහි කරගෙන ඈ බාහිර රසාව සිහි කරගෙන මෙහෙ දෙයක් අල්ලගෙන තමයි මෙයා උපදින්නේ. හැම වෙලාවෙම මෙයා තව කෙනෙකුට නතු වෙලා ඉන්නේ බැඳිලා ඉන්නේ.
එහෙමයි.
ඒ හින්දා මෙයාව තනියම තමන් එක්කම ඉපදෙන කෙනා තමන් එක්කම යනවා මිසක එයා කොහටවත් බැඳිලා නැහැ. කාගවත් යාට තෙන්නේ නැහැ. වැදකාරයි. එහෙම වුණහම ලෝකෙ කිසිම කෙනෙකුට බැඳිලා නැහැ. මනස මිදිලා ඒක පොද. අද අපි මිදිලා නැහැ බැඳිලා කියන්නේ අද බලන ලෝකේ අපේ මනස උපදින්නම බාහිර මොනවා හරි දෙයක් අරඹයන්නේ.
එහෙමයි.
එක්කෝ නිරුද්ධ වෙච්ච දෙයක් හෝ එක්කෝ ඉපදිලා නැති දෙයක් හෝ එක්කෝ තියෙන දෙයක් හෝ කියන තුන් කාලයෙන් කුමන හෝ එකක් ඇතුළත මොනවා හරි දෙයක් අල්ලගෙන මෙයා උපදින්නේ.
එහෙමයි.
ඒ තාක් මෙයා බැඳිලා ඉන්නේ තව එකක්. මේ බැඳුන් නැතුව ඉන්නවා නම් Taman තනියම ඒ කියන්නේ අරමුණු හිතන්න බැරි නැහැ හිතුවේ හැකි. හිතන එක තේරන මනසින්ම හිතන්නේ ඒක මනසත් එක්කම නිරුද්ධ වෙනවා කියන තැනකින් ජීවත් වෙනවා. එතකොට මෙයා කිසිම විලාවක කිසිම දෙයකට බැඳිලා
නැහැ.
එහෙම නැතුව අපි අද අරමුණක් ගානේ බැඳිලා ඉන්නේ අපි. බැඳිලා කියලා කියන්නේ ඇති දෙයක් නේ හිතන්නේ. හිතන දේ තියෙනවා තියෙන දේ හිතන්නේ. තියෙන තැනකින් ඉන්නේ. ඔන්න ඔය මට්ටම තමයි ඔපෙන්ටේ එක තමයි මේ හැම දෙයක්ම
කියන්නේ.
ඇයිද? ඒක
සම්බන්ධ
වෙනවා. ඒ කියන්නේ ඒ බොහොම අනිත්‍ය කියලා බලවත් වෙන ඇස ගැන අන්තිම නුවණක් විතරයි අපිට එන්න පුළුවන්. ඇස කියන එක විඥානීය අත්දැකීමට ලැබෙන්නම බෑ. ඇහැ ගැන විඥානීය අත්දැකීමෙන් ලැබෙන තාක් ඒක තමයි කියන්නේ. ඇහැ කියන එක ආධ්‍යාත්මිකයිනේ.
එහෙමයි.
හොඳට බලන්න ඇහැ කියන එක ආධ්‍යාත්මිකයි ධර්මයක්ද නැද්ද?
ආධ්‍යාත්මිකයි.
ඒක පිළිගන්න ඕනේ. එහෙනම් මට පුළුවන් ද බාහිරින් ඇස් පේන්නද? මේ බාහිර කාගවත් ඇස් පේන්න පුළුවන්ද? මේ බාහිරම පේන්නේ ඇස් නම් මේක අන්ධ වුණත් මේ ඇහැකින් මට බලා ගන්න පුළුවන් නේද? ඇයි ඇහි ස්වභාවය හැම වෙලෙම පේනවා?
මගේ ඇහැ නේ.
බාහිරින් පේන්නේ රූප මිසක මට ඇහැ කියන එක ආධ්‍යාත්මිකයි කියන එකේ ලොකු අර්ථයක් තියෙනවා. අපි වචනෙටනේ අද ආය ආධ්‍යාත්මිකයි කියනවා. මේ ඉදිරියෙන් ඉන්න කෙනා ගැස් දෙකක් ගැන ආයෙ කතා කරනවා. අනිත් කෙනා ගැස් දෙකයි මට පේන්නේ කියලා හිතනවා. පත්‍රයක කඩදාසියක තියෙන ගැස් දෙක කියලා
හිතනවා.
අපිට නුවණක් ඉන්න ඕනේ ඇහැ ආධ්‍යාත්මිකයි කියන එකෙන් කියනවා ඇහැ කියන එක කවදාවත් බාහිර ධර්මයක් නෙමෙයිමයි. බාහිරෙන් ඇහැ කියන එකක් ලැබෙන්නේ නැහැමයි කියන එක කියන. ඇහැ කියන එකේ ඒක ඇහැ කියන කෘත්‍ය තේරුම් ගන්න. යමක් පෙනෙන ඇහැ කියලා කියන්නේ මේ සතහනකට නමක් නෙමෙයි. යම් රූපයක් පෙන්වන ලක්ෂණයටයි ඇහැ කියලා කියන්නේ චක්කු කියන්නේ. ඒ පෙන්වන ලක්ෂණය හැමදාම ආධ්‍යාත්මිකයි. එහෙනම් මට බාහිරෙන් ඇස් පේනවද? ඇස් හම් වෙන්න පුළුවන්ද? කනේ ලක්ෂණය තමයි සද්දයක් ඇහෙන ලක්ෂණය. ඇහෙන්න පුළුවන් බව. කන ආධ්‍යාත්මිකයිමනේ. එහෙනම් බාහිරින් මට කන් තේන්න පුළුවන්ද? මේවා ඔක්කොම රූප. දැන් මේ තියෙන සටහනම අපිට පත්තරයක කඩදාසියක බලන්න බැයිද? හම්බෙන්නේ නැද්ද? හම්බෙනවා. එහෙනම් ඒ ඔක්කොම රූප නේද? මං කියන්නේ මේ තියෙන ඔක්කොම රූප. මේ මොහොතේම මේ පේන ඔක්කොම එකටල්ලා කැමරාවකින් ගහන්න ෆොටෝ එක ගහලා බිත්ති එක මේ මට්ටමට ලොකු කරලා එල්ලුවොත් දැන් ওই ෆොටෝ එක ඇතුළේ ඇස් තියෙනවද? මිනිස්සු ඉන්නවද? ඉඳගෙන හිටගෙන ඉන්නේ ඉරියව් තියෙනවද? ෆොටෝ එක ඉතින් මේ ෆොටෝ එකමයි තියෙන්නේ. දැන් මේ අපේ කෙලෙස් නීවරණ ධර්ම රළු වැඩි හින්දායි අපිට මේ ෆොටෝ එක ඇතුළේ ඇත්ත වෙලා මේ තියෙන්නේ. ෆොටෝ එක ඇතුළට ගිහිල්ලා අපි මේ තියෙන්නේ. ඔය ඇහැ ආධ්‍යාත්මිකයි කන ආධ්‍යාත්මිකයි කියලා කියන නිකන් නෙමෙයි, ඕවා නිකම් වචනට දැනගන්න නෙමෙයි. ඒකෙන් ඊට පස්සේ කියන එහෙනම් බාහිර මෙව හිතන්න එපා, බාහිරින් තීරණය කරන්න එපා, බාහිරින් දකින්න එපා. කිසිම වෙලාවක ඕගොල්ලන්ට ඇහැ කන දිවනාසේ ශරීරය කියන එකක් බාහිරින් හම්බ වෙන්න බෑ. බාහිරින් හම්බ වෙන තාක් මේ තමයි කෙලෙසි කියන එකෙන් නුවන්. ඇහැ කියන එක කෘත්‍යයක්, පෙනෙන කෘත්‍යයක්, කන කියන එක සද්ද ඇහෙන කෘත්‍යයක්, නාසය කියන එක ගඳ සුවඳ දැනෙන ආග්‍රහණ කෘත්‍යයක් වෙන්නේ. දැන් මේ තියෙන බාහිර නාසය තියෙනවා නම් ඔහෙ තියෙන නාහයකිනුත් මට ගඳ සුවඳ දැනෙන්න ඕන, තේරෙනවද? මෙහෙ තියෙන රූපයකනුත් ඇහැ තියෙනවා නම් මෙහෙ තියෙන රූපයකනුත් මට පේන්න ඕන. මේ ඇහැ අඳුරත් ප්‍රශ්නයක් නෑ. ලෝකෙත් ඇස් ගොඩ තියෙනවා, මට රූප එළියෙ ගියම වෙන්නේ. මොකද ඇහැ තියෙනවා නම් රූප බලන්න පුළුවන්ද බෑද? පුළුවන්. ඉතින් මේ බාහිර ඇස් නම් තියෙන්නේ, මේවා මට රූප බලන්න බෑද එහෙනම්? ඒක ඇහැ නම් පුළුවන් වෙන්න ඕන. බැයි නම් ඒක ඇහෙනවෙන්න ඕන නේද?
ඒක
ඔකමේ මගේ අදහස් නෙවෙයි. ඔය ධම්ම සංගණය වගේ පොත් අරගෙන බලන්න බුදුරජාණන් වහන්සේ බොහොම ලස්සනට පෙන්නලා
තියෙනවා.
ඔය ටික අපි ඇහැ ආධ්‍යාත්මිකයි රූපේ බාහිරයි කියන. දැන් රූපේ බාහිරයි කියන. ඇහැට පෙනෙන රූපේ කියන එක බාහිරයිනේ. ඒක පිළිගන්නවද? විශ්වාසමද? බුදුරජාණන් වහන්සේ දේශනා කරන බාහිරයි. දැන් බලන්න ඊට පස්සේ අපි මෙහෙම ඇහෙන් බලලා මේක බාහිරයි කියනවා. අයිත් මේ පැත්ත බලලා කයි මේක ආධ්‍යාත්මිකයි කියනවා. නමුත් අපිට නුවණ එන්න ඕනේ ඇහැට පෙනෙන රූපය බාහිරයි නම් මෙහෙම බැලුවොත් බාහිරම තමයි මේ පේන්නේ. තමන්ව පේනවා එහෙම නෙමෙයි කියන නුවණ එන්න ඕනේ. අපි ආධ්‍යාත්මික දේ බාහිරට ගැට ගහලා බාහිර දේ ආධ්‍යාත්මිකට ගැට ගහලා දෙපැත්තට මේ තියෙන විපල්ලාසත්. නමුත් අපි වචන කතා කරනවා ඇහැ ආධ්‍යාත්මිකයි රූපය බාහිරයි කන ආධ්‍යාත්මිකයි සද්දේ බාහිරයි කියලා වචන කතා කරනවා. වචන කතා කරලාට කෙලස් ටික හෙලිලවත් නැහැ. ඇයි මේව කතා කරන්නේ කියන එකේ අර්ථය තියෙනවා. දහමක් ඉගෙන ගන්නවා කියන්නේ ඇහැ ආධ්‍යාත්මිකයි කියලා ඉගෙන ගත්තී ඇයි අපි? ඒකෙන් මෙහෙම කෙලස් ටික දුරු වෙන උනේ. බාහිරින් ඇස් තියෙනවා කියන අදහසක්, ඇහැට පේන දේ තුල ඇස් තියෙනවා කියන සතහනක් අපිට හම් වෙයිනවා. කැඩපතකින් නැත්තම් වෙන බාහිරින් ආයතනයකින් ඇහැ දකින්න පුළුවන් කියන කෙලෙස අතහැරෙන්න ඕනේ මට ඇහැ ආධ්‍යාත්මිකයි කියන එකේ. කන ආධ්‍යාත්මිකයි කියන අවබෝධයෙන් බාහිරින් කන දකින්න පුළුවන් කියන කෙලෙස අතහැරෙන්න ඕනේ. ඊට පස්සේ රූපේ බාහිරයි කියන එකෙන් ආධ්‍යාත්මික කය දකින්න පුළුවන් කියන කෙලෙස අතහැරෙන්න ඕනේ. සද්දේ බාහිරයි කියනකොට තමාගේ සද්ද ඇහෙනවා කියන කෙලෙස අතහැරෙන්න ඕනේ. ආධ්‍යාත්මික සද්ද ඇහෙනවා කියන කෙලෙස අතහැරෙන්න ඕනේ. ගන්ධේ බාහිරයි කියනකොට ආධ්‍යාත්මික ගඳයි කියන කෙලෙසේ අතහැරෙයි. දෙක දෙපැත්තට තියෙනවා. ඔය ආයතන ටික හරියට බේර ගන්න. කෙලින්ම මේ ලෝකෙ මිදෙනවා. ඔය ආයතන ටික නොදන්නා කොහොමයි ආයතන ටිකෙන් බැඳෙන්න හේතුව? බැඳුන ඇලෙන්න හේතුව ඇලුන එකයි, බැඳෙන්න හේතුව බැඳුන එකයි, නොමිදෙන්න හේතුව නොමිදුන එකයි, පිරිණු වෙන්න පිරිණුවන් නොපාන හේතුව. පිරිණුවන් පානවා කියන එක කියන්න ඕනේ ඉබේමයි වෙන්නේ මිදුනවා. මිදිනවා කියන එක ඉබේමයි වෙන්නේ නොබෙදුන. නොබෙදිනවා කියන එක ඉබේමයි වෙන්නේ නොඇලුන. නොඇලිනවා කියන එක ඉබේමයි වෙන්නේ මේ ආයතන ටික ඇත්ත දැක්ක සම්මාදිට්ඨි. ඇත්ත ඇති හැටි දකින්න කල කිපන නොඇලෙනවා මිදෙනවා. ඔය ටික තමයි ආයේ.